දැන්
මම අහන එකට උත්තරේ දෙන්නකො.
ඔව් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසනේ. එතකොට දැන් සීලබ්බත පරාමාසය අපි ආරසාවකත්වයේදී අපි දැන් සාමාන්‍ය ආරසාවක ශ්‍රාවකේකු දන්නවනේ සීලබ්බත පරාමාස මේ ආකාරයේ සීලබ්බත සමාදානය එයි කියලා.
ඒතර දැන් අපි එතනම තමයි මම මේ පොයින්ට් අවුට් කරන්න හදන්නේ.
අපි සමාදානේ තොරවනේ ඉන්නේ ශ්‍රාවකේ.
ඒ අපි දන්න ටික අපි හිතනවා අපිට සීලබ්බත පරාමාසෙ නැහැ කියලා. හරි. ඒක අපේ දැනුම මිසක් මේ දහම ඊට වඩා ගැඹුරුයි. දැන් මම ඒක හිතන්න සීලබ්බත පරාමාසය කියන එක කැඩෙන්නේ සෝවන් වෙනකොටනේ. ඒක පිළිගන්නවනේ නේද? එතකොට අපේ කැඩෙන්නේ ওই වෘත සමාදන් වෙන එකද කැඩෙන්නේ සෝවන් වෙනකොට? එතන අපි වෘත සමාදන් වෙනවද?
නෑ වෘත වලින් තොරයිනේ සීලබ්බත පරාමාසයේ තියෙන කෙනා වෘත සමාදානයේ තියෙන කෙනෙක්.
ඉතින් සීලබ්බත පරාමාසය තියෙනවා සෝවන් වෙනකම්. මතක තියාගන්න ඒක සංයෝජනයක්. අපි යෝග ඉතින් අපිට ගැලපෙන්න අපි හදාගෙන තියන නෑ අපි මේ පම්සෙල් රචන අපි තෙරුවන් සරණ ගිහින් ඉන්නේ එහෙනම් අපේ සීලබ්බත පරාමාසය නැහැ කියලා.
ඔව්. එතකොට එතකොට දැන් දේශනාවේ තියෙනවා දැන් සීල වෘත විස්තර කරලා.
නෑ ඒ වෘත කියන කොටසකුත් තියෙනවා.
ඔව්. එතකොට ඊමයි තොරවිච්ච ශ්‍රාවකයෝනේ
නෑ ඒවා විතරක් නෙමෙයි සීලබ්බත පරාමාසය කියන්නේ. වැරදි සීලය පරාමාසයක් කරා. ඒ කියන්නේ සීලය වැරදි විදිහට පරාමාස කරගෙන. සීලය වැරදි විදිහට අරගෙන.
පරාමර්ශනය කරගෙන.
ඔව්. හරි. නැතු අර වෘත සමාදන් වෙන එක විතරක් නෙමෙයි. දැන් මේක කතා කරන්න ගියොත් බොහොම දරුණුයි. ඒ කියන්නේ අපි මේ අපි ගැන මේ කතා කරන්නේ. හරි. ඒ කියන්නේ සෝවාන් වෙනකන් මතක තියාගන්න ඒව සංයෝජන තුල තියෙනවා. මේක තර්ක කරන්න බැහැනේ නේ. දැන් අපි සක්කාය දිට්ඨිය විතරයි කැදෙන්නේ කියලා එකක් නෙවෙයිනේ තියෙන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නේද? අපි දැන් අපේ තර්කයක් හදාගන්න පුළුවන් නෑ සීලබ්බත පරාමාසේ කලින්ම කැඩෙනවා අර ඉතුරු දෙක තමයි සෝවන් වෙනකොට කැඩෙන්නේ කියලා. ඒක ඉතින් ඒක දහමට ගැලපෙන එක නෙවෙයිනේ නේද? එතකොට මතක තියාගන්න සීලබ්බත පරාමාසය කියන්නේ මොකද්ද කියලා දැන ගැනීමමයි ඔය එකෙන් අයින් වීමට උදව් වෙන්නේ. ඒක දැනගන්න පුළුවන් කර ඒ දර්ශනේ එන්න ඕන. ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එක. හරි? ඒ ලෝකෝත්තර ඒකයි මේ ලෝකෝත්තර දර්ශනය මතයි මේ වැරදි සීලය කියන එක මෙතෙන්දී මතක තියාගන්න මේ හරි වැරදි කතාවක් නෙවෙයි. නෑ ඔබතුමා මතක් කළානේ ආර්යකාන්ත සීලය කියලා. නිවන පිණිස පිහිටන සීලය ආර්යකාන්ත සීලය නේද? ආර්ය මාර්ගයට පිහිටන සීලෙන්. ඒකට ආර්ය දර්ශනය කියන එක පටන් ගන්නෙම මෙන්න මේ පුද්ගල හැඟීම නැති වෙන පැත්තේ සීලයක් වෙන්න ඕන. හරි පුද්ගල දෘෂ්ටිය කැඩෙන සීලයක් වෙන්න ඕන. ඒක තමයි ওই සීලබ්බත පරාමාසයට අහු නොවෙන එක.
ඔව් ඇත්තටම ඉතින්
දැන් අපි
ඔව් මේක ටික කැඩෙන ආකාරයට අපිට දැන් සීලය අර චතුපාරිශුද්ධ සීලය අපි ජීවිතේ කියන්නේ පරමාර්ථය කරගෙන ජීවත් වෙන පුද්ගලයේ ආහාරය ගන්නකොටම මේ සත්පුද්ගල සංකල්පයෙන් තොරව ඔහුට හිතන්න මන ඒ කියන්නේ එයා යෝගාවචරයක විදිහට ඒව පරිහරණය කරන විදිහ බුදුපියාණන් වහන්සේ දේශනා කරලා උගන්වන්නේ. ඒ කියන්නේ දේශනාවේ
අය ඒ සත්පුද්ගල හැඟීම නැතුව ඕක කරනවා කියන එක
නේ අපි අර අපිට විදර්ශනා පැත්තට දැන් ආහාරයක් ගන්නකොට ප්‍රතිවේක්ෂණයක් තියෙනවනේ. ඒකේ කියවෙන්නේ මේ ටිකේ අර්ථය ගැඹුරට බැලුවොත් බලන්න ලෞකිකවත් දැබුතුමාර කිව්ව ආකාරයේ ලෞකිකවත් තියෙනවා ලෝකෝත්තරත් තියෙනවා. ඒතර ලෝකෝත්තර පැත්තේ ගමනට ආපන්න වෙන ශ්‍රාවකේ උත්සාහ කරන වීරයවන්න ශ්‍රාවකේ තමයි අර අරියකාන්ත සීලයකට වඩන්න ආරම්භ කරන කැමැත්තෙන් ආරම්භ කරන කෙනෙක්. ඒකට එයා
එහෙමයි. ඒක මතක තියාගන්න දැන් සමහරට මේ වචන වල අර්ථ පැටලීමක් වෙන්න පුළුවන්. අරියකාන්ත සීලය කියන එක දෙන්නේ ආර්ය දර්ශනයේ තියෙන කෙනාට. ඒකයි මං කියන්නේ නිවන පිණිස පිහිටන සීලය ආර්යකාන්ත සීලය. හරි. එතනින් මෙහා අපි සීලය ගැන කතා කරනවා. කම්සීල දස සීල ඕන සීපද මට්ටමක් වෙන්න පුළුවන්. ඕකේ. හොඳම උදාහරණේ දැන් බුදු කෙනෙක් පහළ වෙන්න කලින් ඒ නিত্য සීලයක පිහිටිය අය හිටියා. අහලා ඇතිනේ නේද? ඒ මහා මායා දේවිය පව. හරි? ඒ සීල ආජීවස්තමක සීලය රකපු අය හිටියා. හැබැයි මතක තියාගන්න ඒ සීලයෙන් සෝවාන් වීම ලැබෙන්නේ නැහැ. සීලේ මම කියන්නේ මෙතන මම පරික්ෂණින් ගන්න කියේ සීලය උපකාරී වෙන්නේ නැහැ කියන එක නෙවෙයි ඈ. දැන් දාන දීම උපකාරී වෙන්නේ නැහැ කියන එකයි දාන දීමෙන් මඟඵල ලැබෙනවා කියන එකයි දෙකක්නේ. ඒකයි මම කියන්නේ මේක පරික්ෂණින් තේරුම් ගන්න. දැන් අපි මේ මේ ගැන දහමක් කතා කරන හින්දා මම කියන්නේ.
ඔව් නෑ පොඩ්ඩක් මට අබුදුමයි මට පොඩ්ඩක් කියන්න දෙන්න දෙන්නකො මම. ඒ කියන්නේ දැන් අපි අරියකාන්ත සීලය කියන தত্ত্বය අපි ලෞකික වශයෙන් ජීවත් වෙමින් අපි ආර්ය මාර්ගයට ආපන්න වෙන ශ්‍රාවකෙක්. එතකොට චතුපාරිශුද්ධ සීලය අපිට විස්තර කරනවා. එතකොට අපි උත්සාහ කරනවා යෝගාවචරයේ හැටියට භාවනා ආදී කටයුතු කරන ශ්‍රාවකෙක් හැටියට මේ අරියකාන්ත සීලය වඩන්න. එහෙම නැත්නම් ආර්යවරුන් වර්ණනා කරන සීලය වඩන්න. එතකොට අපිට බුදු පියාණන් වහන්සේ වඩන ක්‍රමයකුත් තියෙනවා දේශනාවල. ඒ කියන්නේ අපේ ප්‍රත්‍යවේක්ෂා ඥාණයෙන් යුක්තව මේ අපි මේ සිව්පසේ පරිහරණය කරනවා. එතකොට සිව්පසේ ප්‍රත්‍යවේක්ෂා ඥාණයෙන් පරිහරණය කරනකොටම මේ තමා අයත් කියන ස්වභාවයෙන් තොරයි. මොකද එතකොට කියනවා සහේ පැවැත්ම සඳහා නෙමෙයි ඊළඟට ලස්සන වීමට පුෂ්ටිමත් වීමට මස් පිඩු වර්ධනයට කාය බලය වර්ධනය කර ගැනීමට නෙවෙයි මෙහෙම ආර්ය මාර්ගයේ
එහෙම කියනකොට
ජීවිතය පැවැත්වීම සඳහා පමණයි. එතකොට එතනදීම ඔහුගේ ප්‍රත්‍යවේක්ෂාවේ තියනවා තමා අයත් එහෙම නැත්නම් තමා කරගත්ත ස්වභාවයෙන් තොරව ඒ කියන්නේ තමන්ගේ දෘෂ්ටියෙන් තොරව මේ ආහාරයක් අපි අනුභව කරනවා අපගේ මේ ශරීරයේ
ඒක දෘෂ්ටියෙන් තොරවද එහෙම හිතන්නේ නැතිකමද
නෑ. ඒකට අපි නිරන්තරයෙන් මේ ප්‍රත්‍යවේක්ෂණය කරන්න කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ඒකනේ බත්තිගානක්
අහන්න. මම අහන්නේ ඔය ප්‍රත්‍යවේක්ෂණය කරන්නේ දැන් දෘෂ්ටියෙන් තොරව කියන්න පුළුවන්ද නැත්නම් එහෙම හිතන එකක්ද?
දැන් මෙහෙම අපි ලෞකිකවනේ දැන් ලෞකිකව ලෝකෝත්තර අපික සහ ලෝකෝත්තරනේ. එතකොට අපි දැන් මේ පංච උපාදානස්කන්ධය එහෙම නැත්නම් ස්කන්ධ පංචකය පරිහරණය කරමින් අපගේ මේ කය පරිහරණය කරමින් නිවන මේ සාක්ෂාත් කරගන්න උත්සාහය කරන්නේ. අපිට මේ ලෞකික කය අතහැරලා යන්න බෑනේ අපිට. එකපාරට
එතන තමයි මම කියන්නේ මෙන්න මේ දර්ශනය කියන එක. හරිද?
ඔව්.
ලෝකෝත්තර දර්ශනය කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්න බුදු කෙනෙක් පහළ වෙන්නේ ওই ලෝකෝත්තර දර්ශනය පෙන්වලා දෙන්න මිසක් මේ ලෝකෙට අයිති පැත්ත කියා දෙන්න නෙමෙයි. ඒකත් හැබැයි කියනවා.
ඊළඟට අර ඉන්ද්‍රිය සීලය තියෙනවා. ඒක දැන් ඊට පස්සේ අපි පංච ඉන්ද්‍රිය සම්බන්ධවත් අපේ සීලයක් තියෙනවා. චතුපාරිශුද්ධ සීලය කියන්නේ ඒකන සීල හතරක් තියෙනවානේ.
ඔව් මොනවාද ඒ සීල හතර?
එත ඉස්ලාම අපිට කියනවා අර චතුපාරිශුද්ධ සීලයට තියෙනවානේ අපේ කය කියන ආහාර ප්‍රත්‍යවේක්ෂණය ඊළඟට ආවාස
නිවාස. ඔව් නෑ මම වචන දන්නවද අහන්නේ මේ හැගේ. දැන් අපි ගම්මුකෝ ඔබතුමා ඔය කියන ආහාර ප්‍රත්‍යවේක්ෂාව.
ඔව්
හරිද? දැන් ඔබතුමා කියනවා දැන් ආහාර ප්‍රත්‍යවේක්ෂාව කරනකොට අර පුද්ගල හැඟීම එන්නේ නැහැ. මොකද හුදෙක් මේ ශරීරයේ පැවැත්ම පිණිස ජීවිතයේ පැවැත්ම පිණිස විතරයි මේ ආහාරේ ගන්න. මේ
ඔව්.
දැන් එහෙම කියනකොට හොඳට බලන්න. දැන් මේ අර අපතුමාර වචන යදාගත්තු ටික අය මතක කරගන්න මේ පුද්ගල දෘෂ්ටිය නැතුවයි ඕක කරන්නේ කියලා. ඒක අපිට වචනෙට ගැලපෙනවා තමයි. අපිට හිතෙනවා මෙහෙම කරාම පුද්ගල දෘෂ්ටිය නැහැ කියලා. හැබැයි මතක තියාගන්න පුද්ගල දෘෂ්ටිය නැති වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය කැඩෙනවා කියන එකනේ. ඒ වෙලාවේ පුද්ගල දෘෂ්ටිය නැත්නම් ඉතින් එතන සක්කාය දිට්ඨිය යෙදිලා නැහෙනි.
නැකේ මම කිව්ව වචනාර්ථය ඒක නෙමෙයි. ඒ කියන්නේ පුද්ගලයේ පැවැත්මක් සඳහා ගන්නවා කියන එක නෙමෙයිනේ එතන අර්ථ ගැන්වේ කියලා මම කිව්වේ.
එහෙම අපිට අදහස් කරන්න පුළුවන්. දැන් මම ඔක එන්නම් තව. දැන් අපිට හිතන්න පුළුවන් මේ ඔය භාවනා ගොඩක් වෙලා තියෙනේ ඔකයි. දැන් අපි මේ කය මම නෙමෙයි. ශරීරයේ පමණක් තියෙනවා මම නෙමෙයි. මේ කය එහෙන භාවනා වුත් හැදිලා තියෙනානේ. මේ කය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. මේ කය පමණක් ඇත්තේය. ඔහොමම කියන. ඒක නිකන් හිතනවාද ඔන්නඔහම කිව්වයි කියලා මේ සක්කාය දිට්ඨිය කැඩෙනවා කියලා.
නෑ මම එහෙම කියන්නේ නෑ. මම දැන් කිව්ව ටික මෙහෙම අර වචන අපි දැන් විවාහාරික වචන වලින් යමක් විස්තර කරනකොට අපේ ප්‍රත්‍යවේක්ෂාවේ තියෙන අත්දැකීම් වල තියෙන ඥානයයි, ඒ කියන්නේ අපි කාලයක් තිස්සේ මේ මාර්ගයේ වඩන ශාවකයෝ හැටියට ඊළඟට අපි වචන වලට නගන වචනාර්ථ මේ අර්ථයයි අතර අපිට සංවේදනයේදී තියෙන ඌනතාවය තමයි ඒක.
මෙතන මම මේ කියන්න හදන්නේ මෙන්න මේ අදහස තේරුම් ගන්න. මම ආයේ කියනවා මේ සිල් රකින්න එපා, සිල් රකින්න එක හොඳ නෑ, ඒ කතාවක් නෙවෙයි මම මේ කියන්නේ. හරි, සීල රකින්න එක බොහොම වටිනවා. හරි, සීල තුරොත් අනිවාර්යෙන් දිව්‍ය ලෝකේ යනවා කියලා තියෙනවනේ.
ඒකයි. ඔව්.
ඒකේ ගැටලුවක් නැහැ. හරිද, සීල රකින්න එක ගොඩක් උතුම්. දැන් මම මේ කතා කරන්නේ මතක තියාගන්න ආර්ය දර්ශනයක් එක්ක. ලෝකෝත්තර දර්ශනයක්. මොකද අපි හොඳ දේවල් කරන්න පුළුවන්. දැන් දානෙ දෙන එක ගත්තත් එහෙමමයි. දාන දෙන එක කරන්න ඒක එපා කියනවා නෙවෙයි. හැබැයි අපිට පැහැදිලි ඥානයක් එන්න ඕන. මෙන්න මේකෙන් අපිට ආර්ය දර්ශනේ එනවා කියලා හිතුවොත් ඒක දහම නෙවෙයි. කියන එකයි මම කියන්නේ. ඒකේ උපකාරයක් තියෙන්න පුළුවන්. ඒක නැතුව නෙමෙයි. හරි. මම දැන් කතා කරන්නේ කෙලින්ම මේ ආර්ය දර්ශනය ඇති කරගන්න අවශ්‍ය දේවල් ටික. ලෝකෝත්තර දර්ශනයට. ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එකට අවශ්‍ය ටිකයි මම කතා කරන්නේ. හරි. එතකොට කෙනෙක් කියනවා නම් මේ සිල් රැකහම ආර්ය දර්ශනේ පහළ වෙනවා කියලා ඒක දහමට විරුද්ධයි කියන එක මම කියන්නේ. එනතු සීලේ හොඳ නෑ මොකක්වත් නෙවි. කෙනෙක් කියනවා නම් දාන දුන්නහම ආර්ය දර්ශනේ පහළ වෙනවා කියලා නම් ඒක දහම නෙවෙයි කියලා මම කියනවා.
ඒක හරියට.
ඒ වගේ කතාවක් මම කියන්නේ. ආර්ය දර්ශනේ මතු කරගන්න අපි ඔතනින් එහාට යන්න ඕන මේ දහම විමසන්න ඕන. කෙනෙක් පෙන්නන පැත්
නැත්තම් සීලේ නවතිනවනේ.
අන්න හරි. ඒක තමයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මම හොඳට සීල රකින්නවා එහෙම කියන අයත් ඉන්නවා. අව ඔය පන්සල් යන්න ඕනත් නැහැ, බණ අහන්න ඕනත් නැහැ, මං ඒත් මගේ පංචශීල කැඩෙන්නේ නැහැ. හොඳට දිරි රකින්න. ඕගොල්ලෝ භාවනා කරනවා, අරව මේවා කරනවා, ඒ වුණාට පන්සල් රකින්නවාද කියලා ප්‍රශ්න කරනවා. ඉතින් ඒකෙන් අපි අර ආදෙකට යන්න නෙමෙයි. අරයා ඉන්න දෘෂ්ටිය.
ඔව් දෘෂ්ටි ඍජු වෙන්නේ නැහැ ඒකෙන්.
ඔන්න ඒකයි. ඒක වැරදි දෘෂ්ටියක්. මොකද මේ බුදුදහමක් ලැබුණ වෙලාවේ ඒකෙන් ප්‍රයෝජන ගන්න හොයන්නේ නැතුව එකර මං කිව්වේ මහා මායා දේවීත් නිත්‍ය ඔය මං හිතන්නේ අටසිල් රැක්කා නේද? මම හරියට මතක නැහැ.
අටසිල් රැක්. ඔව් අටසිල් රැක්.
ඔව් ඉතින් සෝවන් වෙන්න පුළුවන් වුණාද ඒකෙන්? බැහැනේ. ඒකෙන් ලැබෙන ප්‍රතිඵල තියෙනවා. හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඒ කියන්නේ පින්පව් වල ප්‍රතිඵල තියනවනේ. ඒක ඒක අර කම්මස්සගතා සම්මාදිට්ඨිය කියන එක ලෝකිතයි සම්මාදිට්ඨිය. හැබැයි ඒකෙන් මතක තියාගන්න පුද්ගල දෘෂ්ටිය කැඩෙන්නේ නැහැ. අපි දැන් පුද්ගලයක් නැහැ කිය කියා හිත හිතා ඒක මානසිකාරයක් කළාට ඒ දෘෂ්ටිය කැඩෙන්නේ නැහැ. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්නපු පැත්තක් තියෙනවා. අන්නේ ඊ පැත්ත විනසන්න කියන එක මම
කියන්නේ. ඔබ ඒක හරිය මම අර කිව්වේ අර කියන්නේ ලෝකෝත්තර පැත්තට එන්න නම් අරියකන්ද සීලය. මොකද සාමාන්‍ය සීල් රකින්නවා අනිත්‍යය යම් අන්‍යාගමිකයොත් යම් ආකාරයක පංචශීලය රකින්න පිරිස ඉන්නවා. ඒ කියන්නේ ඒ පැත්ත නෙමෙයි මම අර එතන අර්ථය උනේ අරියකන්ද සීලය.
ඒ අරියකන්ත සීලය කියන එකට එන්න මෙන්න මේ සම්මාදිට්ඨිය කියන එක හැදෙන්නවා. එතකොට ඒ සම්මාදිට්ඨිය එනකන් අපි පුද්ගලෙක් නැහැ කියලා හිතාගෙන කළාට ඒ පුද්ගල දෘෂ්ටිය නැති වෙන්නේ නැහැ.
එතකොට රවි මහත්තයා මේ සක්කාය දිට්ඨිය ඔව් කැඩෙනවා කියන්නේ ඉතින් සෝතාපන්නයි. එතකොට එයා ඔව් අනිවාර්යයෙන් සෝතාපන්න වීමේදී සෝතාපන්න වීමෙන් පස්සේ අරියකාන්ත සීලය රකින්නව නෙමෙයි.
ඔව් දැන් ඔය
සීලය පරිපූර්ණ වෙනවා සෝතාපන්න වීමේදී.
සීලය පරිපූර්ණ වෙනවා නෙමෙයි සීලබ්බත පරාමාසය කියන එක කැඩෙනවා. අන්න එහෙම තේරුම් ගන්න. ඔව් අපි අර අපිට ඕක දාගන්න තමයි අපි මේ සීලය පරිපූර්ණ වෙනවා හරි නැත්නම් ශ්‍රද්ධාව පරිපූර්ණ වෙනවා අරව මේවා දාගන්නේ. හරි. අපි හොයන්නේ මේ ශ්‍රද්ධානුසාරී කියපු එක මොකද්ද කියන එක. ඊළඟට සීලබ්බත පරාමාසය කියන්නේ මොකද්ද කියන එක ඒ අපි දාලා තියනවානේ අර අර වෙන මිත්‍යා දෘෂ්ටිකය කරපු ටික විතරයි සීලබ්බත පරාමාසය කියලා. එහෙම නෙමෙයි මේකේ ගැඹුරට යනකොට මෙන්න මේ සීලෙ රැක්කහම මගඵල ලැබෙනවා කියලා හිතුවොත් ඒකත් සීලබ්බත පරාමාසයට වැටෙනවා මේ ආර්ය දර්ශනයත් එක්ක බලනකොට. ඒ කියන්නේ තව විදිහට කිව්වොත් මේ ආර්ය ශ්‍රාන්තික මාර්ගය නැතුව දැන් බුදු කෙනෙක් එන්නපු මාර්ගයක් තියනවානේ. ඔන්න ඔය මාර්ගේ නැතුව වෙන කිසිම විදිහකට මගඵල ලබන්න පුළුවන් කියලා හිතුවොත් ඒක සීලබ්බත පරාමාසයක්මයි.
ඒක හරියෝ.
ඔව්. ඉතින් එතන අපිට අහුවෙන්නේ නැහැ. ඔය දැන් මෙන්න මේ ධර්මතාවය තේරුම් ගන්නකොට ඔක වැටහෙයි. මෙන්න මේ දැන් ඔය මං කියපු ටිකෙන්ම ගන්නකො ඔය රූපය කියන එක පිරිසිඳ දකින්න රූපේ අර්ථය මේක පටිච්ච සමුප්පන්නයි සංකතයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන ඔන්න ඔය දර්ශනේ පිරිසිදු වෙනකන් ඔත් පුද්ගලයා සෝවාන් කරන්න රකින්න සීලයක් අපි ඔය රකින්නේ මම සෝවාන් වෙන්න තමයි ඔය සීලය රකින්නේ මම සෝවාන් වෙන්න සිල් රකින්නකම් සෝවාන් වෙන්නේ නැහැ. ඒ දර්ශනේ වෙනස් වෙනවා මෙතනදී මේ දහමේ අර්ථය විමසන්න කියලා තියෙනවා. ඒක අත්තං උපපරිච්ඡය කියන ඒ වචනේ. ඒකට අද කතා කරනවා අඩුයි. ඉතින් මේවා සූත්‍රවල තියෙනවා.
ඔව්. හරි. නැත්තම් දෘෂ්ටිය බැස ගන්නවා.
දෘෂ්ටිය එතකොට අපි සිල් රකින්නවා වුණාට ඒක දෘෂ්ටියක ඉන්නකොට ඒක අර ආර්යකාන්ත සීලෙ වෙන්නේ නැහැ අපි කොච්චර වචන වලින් කිව්වා. ඒ ආර්යකාන්ත කියනකොට නිවන පිණිස පිහිටන සීලෙනේ. එතකොට පුද්ගලයෙක් රකින්න සීලයක් නෙවෙයි එතකොට ඉන්නේ. ඒකද මේ වෙලාවේදී සමහර විට ඒක ඊට වඩා අර අමාරුයි තේරුම් කරන්න. දැන් මෙන්න මේ පුද්ගල දෘෂ්ටිය ඇති වෙන හැටි බලාගෙන යනකො එතකොට ඒ අපි ටික පැහැදිලි වෙනවා ඇත්තටම. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය කියන එක ඇති වෙන්නේ අපි අර පටන් ගන්නකොටත් කිව්වර 20 ආකාර සක්කාය දිට්ඨිය කතා කළානේ නේද? රූපය නිසා හතර ආකාරයි. වේදනාව නිසා හතර ආකාරයි. පංච උපාදානස්කන්ධය ජාති පහ නිසාම හතර හතරවහන් 20ක් එනවනේ. එතකොට මෙන්න මේ රූපය කියන එකේ ඇත්ත தත්ති දර්ශනේ ආවේ නැත්තම් අය ඔබතුමා කියපු අර පින්දපාත පරිසුද්ධි හරි ආහාර ප්‍රත්‍යවේක්ෂාව ආහාරය කියන රූපේ ඇත්ත දෙකලත් නැහැ ආහාරය ගන්න මම කියන එකේ ඇත්ත දැකලත් නැහැ, දකින්නේ නැහැ. විરૂපය පිරිසිඳ දකින්නකම්. එතකන් අපි කොච්චර කිව්වත් අර පුද්ගලයා පුද්ගල දෘෂ්ටිය මුල් බැහැගෙනම එන එක. දැන් ඒ පුද්ගල දෘෂ්ටිය කියනකොට තේරුම් ගන්න මම ඉන්නවා කිව්වහම පුද්ගල දෘෂ්ටිය වගේම තමයි මම නැහැ කිව්වහමත් පුද්ගල දෘෂ්ටිය එහෙම්මම තියෙනවා. දැන් හුඟක් අය හිතනවා මම නැති කරහම තමයි මේක දුරු වෙන්නේ කියලා. මම නැහැ කියන එකත් මම නැති කරලා කියන එකත් ඒ පුද්ගල දෘෂ්ටියම කොටසක්. සක්කාය දිට්ඨියම. ඒකට ඒක තේරුම් ගන්න අර මේ මං කියන පැත්තෙන් චුට්ටක් බලන්න අර දැන් රූපයේ පිරිසිඳ දකින්න පැත්ත. අපිට රූපයක් හම්බ වෙන්නේ අවිද්‍යාව මතමයි කියන එක. ඒක බුද්ධ දේශනාව තියනවා. දැන් ආහාරය තණ්හාවෙන් කියලා අහලා තියෙනවා.
තණ්හා සමුදය ආහාර සමුදය.
ඔව් අහලා තියෙනවා නේ. ආහාර සුප්පේ නෝගුම් හරි. දැන් අපිට හිතෙන්නේ සංහාව හින්දා නා කියලාද ආහාර තිබුණොත් සංහා කරනවා කියලාද?
පිටව වෙනද ආහාර තිබුණොත් සංහා කරනවා කියලා?
අන්න හරි. එතකොට අපිට පේන්නේ ආහාරය හටගන්නේ සංහාවෙන් කියන ධර්මතාවයේ හිතා ගන්නවද? හරි.
ඒකතර සතර ආහාරය නේද? සතර ආහාර ලෝකෝත්තර
ආහාරය කියුවහන් ආහාර හතරම අයිති. කබලින්ක ආහාරෙත් අයිති.
ඔව්.
දැන් කබලින්ක ආහාරය ගන්න. කබලින්ක ආහාරය තණ්හාවෙන් හටගත්ත කිව්වොත් හිතා ගන්නත් පුළුවන්. දැහැනේ. එතකොට ආහාරයයි සත්‍යයක් ගෙනේ. සංහාවෙන් ආහාර ආහාරයෙන් සත්‍යය ඒක දුබදේශනා. අපිට හිතෙන්නේ සත්‍යයට ආහාර ලැබෙනවා ඒ ආහාරයට සංහා කරන. ඒ අපිට ලෝකෙට තේරෙන විදිහ. මේ ලෝකෝත්තර දර්ශනය කියන්නේ සංහාවෙන් ආහාර උපදින්නේ ආහාරයෙන් සත්‍යය ගෙනෙන්නේ. තේනවද මේක කොච්චර මේ මේ දකින කෝණේ එහෙමම අනිත් පැත්ත ගහනවා මේ ආර්ය දර්ශනය කියන එකේ.
ඒතරදි තණ්හාවේ පුද්ගලයා හටගන්නේ නේ. එහෙම තණ්හා ජනිත පුරිසා.
ඔව් එහෙම කියපු තව තැනක් තියෙනවා ආහාර සූත්‍රය බලන්න. ආහාර කීටි ආහාරය කියන්නේ ගෙන එන අර්ථය.
ඔව් පවැත්ම කියන එකනේ සංසාරේ නොකඩව පවැත්ම.
ඔව්. ඒ පුද්ගලයා ගෙන එන්නේ ආහාරය.
ඔව්.
එතකොට දැන් ආහාරේ මග ඇරලා කිව්වොත් තණ්හාවෙන් තමයි පුද්ගලයා ගෙනෙන්නේ. ඒක හරියට දැන් අර අපේ ඔය පටිච්ච සම්පදාය කියන එක
අන්‍යෝන්‍යපත්‍ය වෙනවා.
අන්‍යෝන්‍යපත්‍ය කිව්වට ඊට වඩා ගැඹුරක් තියෙනවා. ඔව් ඒක ගන්න පුළුවන් මේ පටිච්ච සම්පන්න බව කියලා ගන්නකොට. ඒ හැබැයි මේ ඒක අනිත් පැත්ත නෙමෙයි මේ පැත්ත හොඳටම කියලා තියෙනවා. තණ්හාවෙන් තමයි ආහාර කියන එක. සංහාව නිසායි ආහාර. දැන් මම මේ ඔතන මතු කළේ දැන් ආහාර ප්‍රත්‍යවේක්ෂා කියනකොට කොහොම පැත්තක් තේින්නවත් නැන්නේ. තියෙන ආහාරයකට මේ මම කරන වැඩක් නෙවෙයි තියෙන්නේ. තේරෙනවද? මම ඇලීමක් නැතුව මේ ආහාරය ගන්නවා. අන්න ඔය වගේ අදහසක් නෙන්නේ. ප්‍රත්‍යක්ෂා කරන එකේ ඒ ඊට වඩා එහාට ගිය ගැඹුරු අර්ථයක් තියෙනවා මේක දර්ශනයේ තියෙන කෙනා. මේ ආහාර රූපේ හම්බ වෙන්නේ තණ්හාව නිසා. තණ්හාව යෙදෙන්නේ අවිද්‍යාව නිසා.
ඔව්.
අර අර බල්ලට වතුරේ බල්ලා හම්බ
වෙන්නේ. ඔව්.
ඒතර පේනා නේද අවිද්‍යාවයි තණ්හාවයි නිසායි අරක හම්බ වෙන්නේ කියන එක. රූපයක් හම්බ වෙන්නේ. එතකොට මෙන්න මේ ආහාර කියන රූපේ හම්බ වෙද්දිත් අපේ තණ්හාව නිසා කියන එක අපිට පේන්නේ නැහැ මේ දර්ශනෙට එනවා. ඒකයි මේ මේ රූපේ විතර නෙමෙයි ඔය ಜಾති පහේම දැක්ම පිරිසිදු වෙන්න ඕන. රූපේ, වේදනාවේ, සංඥාවේ, සංකාරේ, විඥානේ. හරි? දැන් අපි පොයටික දකින්න නැතුව අපිට ගැළපෙන්නේ ලෝකෙට අයිති අර්ථේ. ආහාර කියලා දෙයක් තියෙනවා, ඒක ගන්න මම ඉන්නවා. ওই දෙකම එකට යෙදিলা තියෙනවා. අපි පුද්ගලයා නැතුව ආහාර ගන්නවා කියන එක ඒක නිකන් අපේ සංකල්පයක් විතරයි. දර්ශනය පිරිසිදු වීමක් නෙමෙයි. ඒ වගේ තමයි ඔය වගේම එකක් මෙන්න මේ සීල රැක්කහම මෙන්න මේ විදි මේ සීල රැකගෙන ගියාම සක්කාය දිට්ඨිය දුර වෙයි කියලා හිතනවනම් හැබැයි රකින්නේ පුද්ගලයා රකින්න සීලෙ. මමයි වැරදි නොකරන්නේ, මමයි මේ සීල ටික රකින්නේ. එහෙම කරගෙන ගියාම පුද්ගල දෘෂ්ටිය දුර වෙයි කියලා හිතනවා. එහෙම දහමක් නෙමෙයි මේ 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 දහම විමසනකට පේනවා මේ බුදු කෙනෙක් කියන්නේ මොන වගේ දහමක්ද කියන එක. ඒතර සක්කාය දිට්ඨිය විදිහට දකින එක හරිම අමාරුයි. සක්කාය දිට්ඨිය මොකද්ද කියලා දකින එක අමාරුයි.
රවි මාත්‍යා මම ඔතනදී අර අපේ නායක හමුදුරු පෙන්වලා දුන්න තැන, අපේ පිටිගල ස්වාමීන් වහන්සේ පෙන්වලා දුන්න තැන ආසව සමුද්‍රය අවිද්‍යා සමුදයෝනේ. දැන් අපි අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ ආශ්‍රවය. ඒතකොට දැන් අපි එතකොට අපි ආහාර ප්‍රත්‍යවේක්ෂණයේදී එතකොට ආශ්‍රවය දැන් ඔය අපි චතුපාරිශුද්ධ සීලය ගැන කතා කරන්නේ ආශ්‍රවයන් අපි ටික හරි දැන් අර වාසි ජටෝපම සූත්‍රයේ පෙන්නන්නේ වැයේ මේට උපමා කරලා. එතකොට දිනපතා පොල්පරාල රහින වඩුවෙක් ඉන්නවා. ඔහු පාවිච්චි කරනවා වැයයක්. ඒක එයාගේ ආයුධය ඒක. එතකොට ආයුධේ දිගට දිගට පාවිච්චි කරනකොට එක දවසකට එයාට කියන්න බෑ එයාගේ මහපොට ඇඟිල්ලේ සලකුණ ඇඟිලි සලකුණ හිටිනවා ගෙවෙනවා මේ දැක්කයි කියලා. නමුත් ඒක ටික කාලාන්තරයක් කරනකොට පුරුදු කරනකොට ටික නමුදු ගෙවෙනවා. ඉතින් උන්වහන්සේ අර උපමාවට අපිට කියලා දුන්නේ මහනුවරට යන්න ඕන එක්කෙනෙක් මාවත් ගොඩක් තියෙනවා. එහෙම නැත්නම් මාවත් දෙක තුනක් තියෙනවා ඔහුගේ ගෙදර ඉඳලා යන්න. එතකොට ඔහු ආරම්භ කරන්න ඕනේ අඩියෙන් අඩිය හරි මහනුවරට හැරිච්ච පැත්තට හැරිලා. ඒ කියන්නේ මහනුවර දිශාවට ගමන් කරන්න ඕනේ. එතකොට අපි දිශාවට ගමන් නොකර අපි වෙනත් දිශාවකට ගමන් කරොත් අපි නිවනින් එන්න ඈත් වෙනවා. එතකොට නිවනට ලඟ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මහනුවරට ලඟ වෙන්නේ නැහැ. වෙනත් දිශාවකට ලඟ වෙයි. එතකොට ඒ වගේ අර අපි මේ නිවන් මඟ වඩින ශ්‍රාවකයා ටික නමුදු මේ ආශ්‍රව සංසිඳන ආකාරයට තමයි අපට ආහාර, ඊළඟට ඉන්ද්‍රිය සංවර සීල, ඊළඟට ආවාස නිවාස පරිහරණය කිරීමේදී, ඊළඟට ආජීවය, ඊළඟට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය.
තමා ඔකට පොඩ්ඩක් මේ කියන්නද දැන්?
ඔව් කියන්න ඕ.
හොඳයි. දැන් ඔබතුමා මේ වාසි ජටෝපම සූත්‍රය ගත්තු හින්දා මම ඒක දැන්ම මේ පේනවා ඇතිනේ.
ඔව් යටම තියෙන්නේ වැයෙමිට අන්තිම ඡේදේ.
ඒක හරි. ඒක තියෙනවා. අපි දැන් සූත්‍රයක් ගන්නකොට මම මේ මතු කරන්න හදන්නේ නෑ. දැන් අපි දහම් කරුණු හොයනකොට ඒකේ මුළු පරියායම බලන්න ඕන. නැත්නම් අපිට ඕන ටික විතරයි අපි ගැලපෙන්නේ. දැන් මේ සූත්‍රේ පටන් ගන්න තැන බලන්න මොකද්ද තියෙන්නේ කියලා. ජානතෝහං වික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නේද?
ඔව්
මේ සිංහලෙන් තියෙන්නේ
ආසවානං
මම ඔව් ඒ හිතුව ටිකක් බලන්න මහණෙනි මම
දන්නා
දක්නා
ඔව්
උඹලා කියන්නේ කෙනා
ඔව්
ආශ්‍රවශය කියන්නේ ආශ්‍රවශය කිරීම කියන්නේ දන්න දකින්න කෙනාට ඔව් ඉතුරු ටිකක් කියන්න. නොදන්නාහට
නොදක්නා කෙනාට නෙමෙයි.
නොදක්නාහට නොකියමි. නේද මේ කියන්නේ?
හා.
ඥානතෝ පස්සතෝ
ආසවානම් කයම් වදාමි.
ඔව්. දන්න දකින කෙනාටයි ආශ්‍රව ඡය කරන්න පුළුවන්.
ඔව්.
නේද?
ඔව්.
නොදන්න නොදකින කෙනාට ඒක කරන්න බෑ.
ඔව්.
මේ බුද්ධ වචන.
ඔව්. නොඥානතෝ නොපස්සතෝ.
නැත්නම් හොඳට බලන්න. ඔතනින් තමයි මේක පටන් අරන් තියෙන්නේ. ඒක ආශ්‍රවය ෂේ කරන්න පුළුවන් දන්න දකින්න කෙනාට විතරයි. නොදන්න නොදකින්න කෙනාට බෑ. එතකොට කුමක් ජන්නා කුමක් ජන්නා කෙනාටද? කිංච භික්ඛවේ ජානතෝ කිං පස්සතෝ ආසවානං කයෝ හෝති. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථගම. ඔක ජාති පහකම කියනවා.
කියනවා.
හරි. එතකොට මම මේ කතා කරන්න උත්සාහ කළේ රූපය ගැන.
සවානං කයෝ හෝති.
ඔව්. එතකොට ආහාර ප්‍රත්‍යවේක්ෂාවෙත් තියෙන රූප. එතකොට ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථගමෝ කියන ඔන්න ඔය ಜಾති තුන දන්න දකින කෙනාටයි ආශ්‍රවක්ෂය කරන්න පුළුවන්. නොදන්න නොදකින කෙනාට බැහැ. තේරුණා?
පංච උපාදානස්කන්ධය.
ඔව්. දැන් මෙතන අපි කතා කරපු එක ගන්නකො. රූපේ. ඒකට මෙන්න මේ තුන දැනගන්නවා කියන එක තමයි ආර්ය දර්ශනේ. සම්මා දිට්ඨිය. රූප කියන ස්වභාවය මොකද්ද? මෙසේයි රූපය. හරි? මෙන්න මෙහෙමයි ඒකේ සමුදය. ඔය දෙක දන්න කෙනාට තමයි මේ අත්ංගවය කියන එක තේරුම් ගන්න පුළුවන්. ඕක තේරුම් කරන්න තමයි මම අර කර දැන් අර උපමා කීපයක් අරන් ඔය කියාගෙන ආවේ බල්ලගේ උපමාව එහෙම මතක් කළේ. දැන් සමුදය දන්න කෙනා තමයි අත්ංගමය දන්නේ. අත්ංගමය කියන්නේ ඒක නොහට ගැනීම ඇත්තටම. හරි. එතකොට ඔන්න ඔය තුන දන්නේ නැතුව අවිතෝද දැනගන්න නම් මේ ධර්ම ඇහෙන්න ඕන. ඇහිලා ඒකේ අර්ථය පරීක්ෂා කරන්න ඕන. ඕක නොකර ආශ්‍රව ක්ෂය කරනවා කියන එක කතා කළාට ඒක වෙන දෙයක් නෙවෙයි. මේ සුසි පැහැදිලිව තියෙනානේ නේද?
ඔව්.
ජානනෝ දකින්න කෙනාට ඕක බැහැයි කියලාම තියෙනවනේ.
ඔව්. ජානතෝ පස්සතෝ. දන්නා දකින්න කෙනාට.
ඔව්. එතකොට ඔබතුමා කියපු සේරම හරි දන්න දකින්න කෙනාට. අන්න ඒ පොයින්ට් එක තමයි මම මේ ගේන්නේ. නොදන්න නොදකින්න කෙනා ඔය මොනව කළත් නෑ ආර්ය මාර්ගේ වැඩෙන්නේ නෑ.
අපි ඉතින් වැටි වැටි හරි මොඩක හරි ඉන්න ඕන එතෙන්ට.
ඔය මේක මේ මං කියන හින්දා නෙවෙයි මේ මං කියන්නේ ඇත්තටම මේ සූත්‍රවල තියෙන ඒවා. හරි.
අපි අමාරුවෙන් හරි උත්සාහ කරන්න ඕනේ වැටි වැටි හරි අමාරුවෙන් හරි මොකද බුදුහාමුදුරුවෝ දේශනාවම තියෙනවනේ එතන.
අන්න ඒකයි. දැන් අපි වැටි වැටි අපි හැමෝටම ඕනකමක් තියෙනවනේ කොහොම හරි මේක මේ ජීවිතේ කරගන්න ඕන කියලා.
ඒකට
ඔයගොල්ලෝ මේ සාකච්ඡාවට එන්නෙත් නැහෙනේ.
එන්නේ.
එතකොට මේකෙදි අපි උත්සාහ කරන්න ඕන මේ මගේ ධර්ම සාකච්ඡා හැමතිස්සෙම යන්නේ බුදුහාමුදුරුවෝ මතු කරපු අර්ථය මොකද්ද කියලා හොයන පැත්ත. මම දන්නවවත් ඔයා දන්නවවත් කියන එක අපිට වැදගත් නැහැ.
නැහැ.
හරි. එතකොට මෙතන මේ පොයින්ට් එක හොඳට බලන්න. මෙන්න මේ ඥානසෝ පස්සතෝ කියන තැනට ආවේ නැත්නම් ආශ්‍රවේෂය කරන මාර්ගයකට වැටෙන්නේ නැහැ. හරි. ඒකමයි මම කිව්වේ දැන් එහෙම නොවි කොච්චර දාන දුන්නත් ආර්ය මාර්ගේ වැඩෙන්නේ නැහැ.
ඒ කියන්නේ ඔබතුමා ඔය කියන්නේ ලෞකික සීලේනේ. දැන් ලෞකික සීලෙන් තොරව තමයි අපි මේ කතා කරන්නේ. දැන් අපි මේ ආර්ය ශ්‍රාවකත්වයට
ලෞකික සීලෙන් තොර වෙන්න බෑ මෙන්න මෙතෙන්ට එන්නේ නැතුව. මෙන්න මේ ඥානතෝ පස්සතෝ කියන තැනට එන්නේ නැතුව.
ඒ කියන්නේ සුතමේ ඥානය අපිට ඕනේ.
සුතමේ විතරක් නෙමෙයි. සුතමේ
කියන්නේ මම කියන්නේ සුතමේ ඥාන අපි දැන් අපි
ඥානතෝ කියන්නේ දන්න.
ඔව්.
සතෝ කියන්නේ මොකද්ද? දකින්න.
ඔව් ඒක හරි ඔබතුමා මම කිව්වේ දැන් ප්‍රාථමිකයේ එන කෙනා දැන් උදාහරණයකට අපි මේක තේරුම් කරගන්න ඕනේ නැත්නම් අර අලුතෙන් ආපු ශ්‍රාවකයෝ ආකාරයෙන් ඒ කට්ටිය නොමගකට යනවා මේක අපේ බුදුහාමුදුරුවෝ අර තුන් තේරවිල ධර්මයක් කිව්වේ නෑනේ.
නෑ මේ ධර්ම මේ දහම තියෙන විදිහට හෙව්වොත් නොමගට යන්න විදිහක් නැහැ. නොමගින්
ඕනේ මට චුට්ටක් එතන කියන්න දෙන්නෝ. දැන් එතනදී මම කිව්වේ බුද්ධ දේශනාවේ තියෙන ටිකේදී අර ලෞකික සීලය හරි ලෝකෝත්තර සීලේ පැත්ත තමයි මම කිව්වේ අර මේ ආර්යවරුන් පසසන සීලය කියලා. එතකොට මෙතනදී කිසිම මෙතන විවාදයක් නැහැ. දන්නා කෙනා දකින්නා කෙනා කියන්නේ කුමක් දන්නා කෙනාද කුමක් දකින්නා කෙනාද? මේකේ පංච උපාදානස්කන්ධයේ උදය වැය දකින්නා කෙනා. එතකොට එතනදිත් හරි බල්ලගේ උපමාවෙදිත් හරි. එතකොට දැන් මෙතනදී අර පෙන්නුවේ අර ආර්යකාන්ත සීලය කියන දේ අපිට අත්‍යවශ්‍යයි මේ නිවන් මාගේ ආරම්භය සම්පාදනය කරගන්න.
ඒක මං කිව්වනේ ආර්යකාන්ත සීලය අවශ්‍යයි කියන එක කිව්වා. ප්‍රශ්නේ තියෙන්නේ ආර්යකාන්ත සීලය කියලා හිතාගෙන කරන සීලේ.
ඔව් ඔබතුමා කිව්ව ටිකට එකඟයි. මොකද ලෞකික වශයෙන් වඩන සීලයක් තියෙනවා කෙනෙක් දානමාන ඊළඟට මේ සාමාන්‍යයෙන් පංචශීලයේ රකින්නවා කියලා ඊළඟට මොනවද මේ තව පින්කම් ආදී යෙදිලා ඊළඟට ශික්ෂාපද සමාදන් වෙලා ගාථා කියලා වන්දනා කරලා නිවන් අවබෝධ කරගන්න බෑ. නමුත් නිවනට උපමා උපකාරක ධර්මයක් හැටියට ඒ පින උපකාර වෙනවා.
ඔය එක මං කිව්වනේ.
ඔව්.
උපකාර වෙන එක වෙන එකක්. ඔව්. ඒකෙන්ම ලැබෙනවා කියන එක තව එකක්.
ඔව්.
මම මේ කතා කරන්නේ මං පැහැදිලිව කිව්වනේ මේක වරද්දලා ගන්න එපා. සීලය කියනවා දානේ පා කියනවත් එක නෙවෙයි. හැබැයි අපි ආර්ය දර්ශනයට එන්න නම් බුදුදහමෙන් ප්‍රයෝජනේ ගන්න නම් හරියටම දැනගන්න ඕන බුදුහාමුදුරුව කියලා තියනා මෙන්න මෙහෙම එක. මෙන්න මේ ටික දන්න දගින කෙනාටයි ආශ්‍රෝෂය කරන්න පුළුවන්. එතකොට දැන් මෙතනින්ම හිතන්නකෝ මේ ටික නොදන්න නොදකින කෙනෙකුට සිල් රකින්න පුළුවන්. හරි? එයා කියනවා නම් ඒක ආර්යකාන්ත සීලය කියලා අන්න එතෙන්ට මම එකඟ වෙන්නේ. හරි? ඔය දැන් අපි වචන පාවිච්චි කරනවා.
දැන් මෙතන අපි ඉස්සරහට ගියොත් මේ සූත්‍රේ වාසි ජටෝපම සූත්‍රේ තියෙන ආකාරය ගත්තොත් මේ පංච උපාදානස්කන්ධයේ උදේවය දන්නා කෙනා දකිනා කෙනාට තමයි මේක ෂෙය වෙන්නේ කියලා. දැන් අපි මම කිව්වෙත් ඒක පොඩියට හරි පටන් ගත්ත කෙනෙකුට තමයි අර මග වඩන්න පුළුවන්. එතකොට අපි ඉදිරියට පියවර පියවර හරි තිබ්බොත් තමයි නිවන දෙසට කිට්ටු වෙන්නේ.
ඈ එතන පරිස්සම් වෙන්න කියලා මම මේ කියන්නේ.
ඔව් එතන
පොඩියට
හිතන මේ උපමා
බුදුහාම එක ගැන.
ඔව්.
ඈ ඔබතුමා
මම කියන්නේ
පොඩියට හරි පටන් ගත්ත කෙනාටයි මේකට එන්න පුළුවන් කියලා කියනවනේ.
ඔව්.
දැන් අපි පරිස්සම් වෙන්න ඕන මේ බුදුහාමුදුරුව කියපු තැනින් කියලා මේසක් අපේ අදහසෙන් කියන්නේ නැති වෙන්නේ.
නෑනේ. දැන් ඒ කියන්නේ බුදුහාමුදුරුව දේශනා කරපු තැන කියන එක නෙමෙයි. මම කියන්නේ අපි උත්සාහවත් විය යුතුයි මේ බුද්ධ දේශනාව පරිශීලනය කරලා මේ වයයේ මිට ගෙවෙන්නේ කොහොමද? දවසකට ගෙවුණා නෙමෙයිනේ.
ඔව්
දැන් ඕකේම පල්ලෙහා තියෙනවා.
දැන් වැය මිට ගෙවෙන්න පටන් ගන්න කොතනින්ද?
පටන් ගන්න තැන තමයි අපි පළවෙනියෙන්ම උදේ වැය දකින මේ නුවණ ඇති කරගෙන අපි එය විපස්සනා කිරීම.
උදේ වැයට එමු. මම උදේ වැය කතා කරන්නම්. දැන් මෙතන මේ කියලා තියෙන්නේ මොකද්ද?
ආශ්‍රවශය වෙනවා කියන එකනේ.
ආශ්‍රයශය වෙන්න පටන් ගන්නේ මෙන්න මෙහෙම දන්න දකින ගෙනාට.
ඔව්.
එයාට වෙන වැඩේ තමයි මේ සූත්‍රයේ අන්තිමට උදළු මිතේ දෙන්නේ.
ඔව්.
හරි මෙතෙන්ට ආවේ නැතුව හොඳට බලන්න මේ දේ යෙදෙන්නේ නැතුව මොන දේ කළත් ආශ්‍රයශය වෙන්න විදිහක් නැහැ.
ඔව්
එහෙම කිව්වොත් අපි බුද්ධ දේශනාවට විරුද්ධ පැත්තකට යන්නේ.
ඔව්
මට එච්චරයි මේ පොයින්ට් එකේ කියන්න
තියෙන්නේ.
ඔව් එතකොට මම මේ පැහැදිලිව කියන්නේ මෙන්න මේ දර්ශනෙට එන්නේ නැතුව. හරි දර්ශනයට
තියෙනවා
දර්ශනයේ රූපස් සමුදය ඉතිරූපස් අත්තගමෝ කියන එක දන්න දකින කෙනෙක් වෙන්නේ නැතුව යම් කිසි කෙනෙක් මොන යම්ම ක්‍රියාවක් හරි කරනවා නම් ඒක ආර්ය මාර්ගේ වෙන්නේ නැහැ. ආශ්‍රවශය කරන මාර්ගේ වෙන්නේ නැහැ. වෙනවා කිව්වොත් ඒක බුද්ධ දේශනාවට විරුද්ධයි.
ඔව් මමත් ඒක කියනවා. මම වෙනවා කිව්වේ නැහැ නේද? මම
කිව්වේ ඔබතුමා කියන දැන් අර සීලය ගැන කියද්දී මේ කතාව නැතුව නිරීලේ කියන්නේ. ඉතින් මේ කතාව නැතුව ඒක කවදාවත් ආරකාන්ත සීලයක් වෙන්නේ නැහැ. මේ කතාව කියන්නේ මේක තමයි සම්මා දිට්ඨිය ආර්ය දර්ශනය කියන එක. ලෝකෝත්තර දර්ශනය කියන එක. එතකොට කෙනෙක් උත්සාහ ගන්න ඕන මෙන්න මේකේ අර්ථය.
ඔබතුමා කියනකොට දැන් ආර්ය දර්ශනයට පත් වෙන්න පුළුවන්ද කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආපන්න කෙනෙක් නොවෙන්නේ. ඒ කියන්නේ දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගේ නිවන් මාර්ග වඩන ආරම්භක ශ්‍රාවකය කවුද? පළවෙනි ශ්‍රාවකය.
ආර්ය අෂ්ටාංගික මාර්ගේ පටන් ගන්නෙ මොකෙන්ද?
මම කියන්නේ සම්මා දිට්ඨියෙන්නේ. මම මේ කියන්නේ නිවන් සෝතාපන්න මාර්ගය තියෙනවානේ.
ඔව්
මාර්ගය වඩන්න
එකම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය.
ඔව් ඒතකොට සෝතාපන්න මාර්ගය වඩන ශ්‍රාවකයයි සෝතාපන්න ඵලය සාක්ෂාත් කරපු ශ්‍රාවකයයි. දැන් ඔබතුමා කියන තැන සක්කාය දිට්ඨිය කඩලා ඉවර වෙච්ච තැන. ඒ කියන්නේ සංයෝජන තුනම ප්‍රහාණය වෙච්ච තැන. දැන් මෙතන අපි පටන් ගන්නෙ
නෑ. ඒ කිව්වේ සෝවන් ඵලයනේ.
මේක තමයි ඵලයේදී සංයෝජන තුනම නිරුද්ධයි. එතකොට දැන් ඵලයට පස්සේ
ඒක නෙමෙයි මම මේ කියන්නේ. එතෙන්දි වෙන සිද්ධිය නෙමෙයි මේ කියන්නේ.
නෑ අර කිව්වේ එතනදී අර ආරේතන්ත සීලේ පටන් ගන්නේ සෝතාපන්න ශ්‍රාවකය කියලා කිව්වනේ.
නෑ
එහෙමදී ඔබතුමා
එහෙම කිව්වේ නෑ. ඒක තමයි මේ කියන එක පරිස්සමින් අහන්න කියන්නේ. සෝවන් උනාට පස්සේ ආරේකාන්ත සීලේ පටන් ගන්නවා කිව්වේ නෑ නෝ.
සෝතාපන්න ශ්‍රාවකෙගේ තියෙනවා කියලා තමයි මේ ඉතින් සඳහන් උනේ.
ඈ ඉතින් කිව්වේ එතන මම ආයෙ කියන්නම් මං කියපු එක. එතෙන්ද කිව්වේ සීලබ්බත පරාමාසය කියන සංයෝජනේ කැඩෙන්නේ සෝවාන් වෙනකොට කියන්නේ. එහෙම කිව්වා මිසක් ඔබතුමා හිතන එක නෙවෙයි මං කිව්වේ. හරි. ඒක මේ දැන් අපි දැන් මම මේ නම් කියන හින්දා නෙමෙයි දැන් දහම විමසන කොට අපිට තියෙන එකක් තමයි අර අපේ අදහස දාගෙනමයි හිතන්නේ. එතකන් අපිට මේ දහම හරියට තේින්නේ නැහැ. ඒක මං කියන්නේ මේ මගේ තියෙන එකක්. හරි. ඒක මේ ඒ කියන්නේ අපේ අදහස දාලමයි මේකේ තේරුම ගන්න හදන්නේ. එහෙම බලනකන් මෙන්න මේ ආර්ය දර්ශනය කියන එක අහුවෙන්නේ නැහැ. ඉතින් අපි පරිස්සම් වෙලා හොඳට බලන්න ඕන මෙතෙන්ට මගේ අදහස රින්ගුවද නැද්ද? අපේ අදහසක් චුට්ටක් හරි රින්ගුවා නම් අර ඔකට කියන්නේ අර කිරි කලයට ගෝ බින්දුව වැටුණා වගේ තමයි. මොකද ඉච්චර සියුම් දහමක් මේ බුදු කෙනෙක් පෙන්වන්නේ. ඒ නිසායි අපි මේ පුළුවන් තරම් පරිස්සම් වෙයි මම මේ කියන එකක් නෑ හැමතිස්සෙම මේ දහම මේ සූත්‍ර ආයේ බලන්න විමසන්න. මොකද අපිට ලැබිලා තියෙන්නේ මේ බොහොම කලාතුරකින් ලැබෙන අවස්ථාවක් නේ. එතකොට අපි ඒකේ ප්‍රයෝජනේ ගන්න නම් දැන් මේ හැමතිස්සෙම මෙන්න මේවා දැන් ආයේ බලනකොට අපිට පේනවා මේ බුද්ධ දේශනාව මොකද්ද. එතකොට අපේ තිබුණ අදහස් අපි අහලා අපේ ඔළුවට දාගත්තු අදහස් තියෙනවා. අපි පුරුදු කරපු දේවල් තියෙනවා. ඒ වයින් මේ ආර්ය මාර්ගේ වැඩෙන්නේවත් නැහැ. ආර්ය දර්ශනයට එන්නේවත් නැහැ. මෙන්න මේ කියපු ටික හොයන්න පටන් ගත්තොත් දැන් මේකේම පැහැදිලිව මේ ගත්තු සූත්‍රෙම හොඳයි. මේක හරි වටිනවා. ජානතෝ අහම් වික්කවේ පස්සතෝ ආසවණං කයං වදං නෝ අජානතෝ නෝ අපස්සතෝ. දන්න දකින කෙනාටයි ආශ්‍රවේෂය කරන්න පුළුවන් කියලා කියන්නේ. නොදන්න නොදකින කෙනාට නොකියන කියන එකේ තේරුම ගන්න ඕන කරන්න බෑ කියන එක.
නොවේ කියන
එක. නොවේ වෙන්නෙම නැහැ. ඔකට තමයි අර අඟෙන් කිරි දෝනවා කියලා එහෙම උපමාවක්
දෙන්නේ.
කොච්චර කිරි එනවා කියලා හිතුවත් අඟෙන් කිරි දෙව්වට කිරි ලැබෙන්නේ නැහැ.
මේකෙත් තියෙනවා
එහෙම
විතර රක්ගෙන කිකිලික උපමාවත් මේකෙත් තියෙනවා
එහෙම. එතකොට අපි මෙන්න මෙතන දැන් කොහොමද දන්න දකින්න කෙනෙක් වෙන්නේ? මොකද්ද මේ කාටද මේ දන්න දකින්න කෙනා කිව්වේ? එතන හොයන්න ඕන නේද? ඔන්න ඔකයි අර දහම විමසනවා කියන්නේ අර අත්තං උපපරික්කය කියන්නේ ඔන්න ඔතෙන්ට
අර්ථය පරික්ෂා කිරීම.
ඔව්. දැන් ලෝ දැන් අපිට එකපාරට එන අර්ථේ ගන්න හොඳ නෑ මෙතන හරි. ඒ කියන්නේ ටර්නින් පොයින්ට් එක මෙතන. ලෝකෝත්තර දර්ශනේ ලෝකෝත්තර මාර්ගේ පටන් ගන්න තැන නෙමෙයි කියලා කියන්නේ. කෙලින්ම මේක මේ නැත්තම් මේක ඇල්ල අවශ්‍ය නෑනේ. හ්ම්. නදන්න නොකිනගෙනට බෑයි කියලා එකකුත් කියලා
තියෙනවානේ.
හ්ම්. එහෙනම් අපි කොහොම හරි උත්සාහයක් ගන්න ඕන නේද? මොකද්ද ඉස්සෙල්ලා හොයා ගන්න ඕන මොකද්ද මේ දන්න දකින්න කියන්නේ. කොහොමද එතෙන්ටපත් වෙන්නේ? එතෙන්ටපත් වුණොත් අර ඉතින් බය වෙන්න දෙයක් නෑ. අර වයය මේක ගෙවෙනවා වගේ වෙනවා. කාලේ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි පත් නොවුනොත් මිට ගෙවෙන්න පටන් ගන්නෙ නෑ. අන්න එකනයි භයානකකම. දැන් මම මේ මං ස්ට්‍රෙස් කරන්නේ එතන.
නිවන දෙසට යන්නෙම නෑ.
යන්නෙම නැහැ. අපි නිවන් මාර්ගේ කියලා හිතලා දේවල් කරන්න පුළුවන්. දන් දෙන්න පුළුවන්, සීල් රකින්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්. හැබැයි මෙන්න මේ දේ නොවුනොත් අර මාර්ගේ පටන් ගන්නෙවත් නෑ. හරි. එතනයි මේ බොහොම පරිස්සම් වෙන්න ඕන තැන. ඒකයි මේ දහම පුළුවන් තරම් විමසන්න කියන්නේ, නුවණින් හොයන්න කියන්නේ. හැබැයි ඒකෙදි මං කියන්නේ අර තමන් පුරුදු කරන ඒවා නවත්තන්න කියලා කියන්නේ. භාවනා කරනවා නම් අනේ කරන්න, තව තව කරන්න. සීල රකිනවා නම් තව තව වැඩිපුර ඒක කරන්න. හැබැයි මෙන්න මේක හොයන එක නම් නවත්තන්න එපා. මොකද ආර්ය මාර්ගේ පටන් ගන්න නැතුව අපි මෙරිලා ගියොත් ආයේ හම්බ වෙන්නේ නැහැ මේක. ඒකයි මේ අපේ දැන් අපේ ඔය සාකච්ඡාවල මම කියන්නේ අපිට හිතෙන්න පුළුවන් මේක හරි කියලා. කොච්චර හිතුණත් අපි ආයේ මේ වටම ඉන්නවා. මේ සූත්‍රය මෙහෙම කියලා තියෙන්නේ ඇයි? මේ පැහැදිලිවම කියලා තියෙනවානේ මෙහෙම නැත්තම් මෙහෙම වෙන්නේ නැහැ කියලා. එහෙනම් මේක හොඳටම හොයන්න ඕන තැනක්. දන්න දකින්න කෙනාගේ ආශ්‍රවශය වෙන්නේ නොදන්න දකින්න කෙනාට බෑ. ඊළඟට ඉතින් හොයන්න එන මොනවා දන්න මොනවා දකින්න. එතකොට කියනවා වචන තුනක්. කිති රූපං ඉති රූපස් සමුදේ ඉති රූපස් අත්තදම. මේක වේදනාවෙත් ඔය වගේ જાති තුනයි. ඔය පහටම හොයන්න තියෙනවා. දැන් අපි රූපෙන්වත් පටන් ගන්න එපයි මේ වැඩේ. මොකද්ද මේ දන්න දකින්න කෙනෙක් වෙන්න කියන්නේ රූපය ගැන. මොකද්ද මේ දන්න දකින්න කෙනෙක් වෙන්න කියන්නේ වේදනාව ගැන. මොකද එතෙන්ට ආවෙ නැත්නම් ආශ්‍රෝෂය කරනවා කියන එක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආර්ය මාර්ගිත වෙටෙන්නේ නැහැ. එහෙනම් මෙතන කොච්චර අපි උත්සාහ කරන්න ඕනද මෙන්න මේ මෙතෙන්ට එන්න. අපි ඕක එච්චර ගණන් ගන්න නැතුව මේවත් කරොත් මේ නැති වෙන්නේ ලැබුණ අවස්ථාව. ඒ දැන් ඔන්න ඔය ඉතිරූපයි ඉතිරූපස් සමුදයෝ අත්ගමෝ කියන එකේ තේරුම ගන්න තමයි මම දැන් ඔයගලන්ට බල්ලගේ උපමාව කිව්වේ. ඊළඟට තමන්ගේ ශරීරය කියන රූපයට දාලා බලන්න කිව්වේ. ඊළඟට කජ්ජනීය සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ රූපය ගැන කියපු දේ ඔය රූපය කියලා ව්‍යවහාර කරන්නේ මොකටද? රූපණයට. ඔන්න ඔය ටික මේ දෙට එහෙට මෙහෙට පෙරලා හොයන්න ඕන, විමසන්න ඕන. අපි මේ දැනගෙන ඉන්න එකද මේ කියලා තියෙන්නේ. මෙතන ඒක නොකලත් මේ මෙතෙන්ට මේ ධර්මෙන් ප්‍රයෝජනේ ගන්නවා කියන එක වෙන්නේ නැහැ. මේ ගැන වෙන ප්‍රශ්න තියෙනවද? මම හිතන්නේ මේ කියන්න හදන අදහස පැහැදිලියි කියලා. අපි ආර්ය දර්ශනය කී කියා කියන්නේ, සම්මා දිට්ඨිය කී කියා කියන්නේ මෙන්න මේ දන්න දකින බවට පත් වෙන එක. ඉති රූපං කියන්නේ ඉති කියන්නේ පාලියේ මෙසේ කියන එක. මෙතන චිත්තක් නේ වැරදි සිංහල එක. මෙසේ රූපයයි කියන එකයි එන්නව. නැත්නම් රූපය මෙසේ. අකාරාර උපමාවලට දදා හිතුවොත්, ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න බවත් එක්ක හිතුවොත් මේකේ අදහස ගන්න පුළුවන් වෙයි. ඒ රූපයේ රූප ස්වභාවයේ සමුදය කියන එක මොකක්ද එතකොට? එතන යන්න වෙනවා අවිද්‍යාව දක්වා. ඒක තමයි අර දැන් සමුදය හම් වෙනකොට සංකත බව පේනවා. අවිද්‍යාව දක්වා යනකොට පටිච්ච සමුප්පන්න බවයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන ධර්මතාවය අවබෝධ වෙනවා. ඒකට ගැළපෙනවා. ඒ වගේම අර ඉස්සෙල්ලා අහපු අනිත්‍ය කියන එකේ තේරුම අපිට හිතෙන්නේ තියෙන රූපයකට සිද්ධ වෙන දෙයක් නේ අනිත්‍ය කියලානේ. ඒ කතාවක් නෙමෙයි මේ කියන්නේ. මේ තියෙන රූපයක් ගැන නෙවෙයි. රූපයකට සිද්ධ වෙන යම් කිසි දෙයක් නෙවෙයි. රූපය හම්බ වෙන්නෙම මේ අනිත්‍ය බව නොදන්නකමට. පිහිටවනවා. රූපයක් කියලා දෙයක් පිහිටන අර බල්ලා වතුරේ රූපේ පිහිටනවා වගේ. ඒ කියන්නේ මන ධම්ම මනෝවිඥාන කියන එක දන්නේ නැතිකමට භෞතික රූපයක් පාර ගන්නවා බැස ගන්නවා. ඒක එහෙමමයි කියලා පිළිගන්නවා. ඒකට අපිට මේ මොහොතේ මේ ශරීර රූපෙටත් උනේ ඕක නේ. මන ධම්ම මනෝවිඥාන කියන එතන පේන්නේ නැහැ, දකින්නෙත් නැහැ. අපි කෙලින්ම භෞතික රූපෙම බාර ගන්නවා. මගේ ශරීරය මේ අල්ලන්න පුළුවන් සතර මහා ධාතුන් හැදිච්ච ශරීරෙ නෙමෙයි කියලා මේ දැනගත්තේ කියලා ඒක දැස ගන්නවා. මේ සිද්ධි දෙකේම එකම මුලාව තියෙන්නේ ආයතන මුලාව. ඒකට ඔන්න ඕක තේරෙයි මේ ඉති රූපන් රූපේ මෙසේයි. මෙන්න මේකයි රූපේ සමුදය. මේ මෝඩකම ආයතන මුලාව අවිද්‍යාව. එතකොට ඒ සමුදය යෙදුන් නැත්නම් සිද්ධ වෙන එක තමයි මෙන්න මේ අත්ගම කියන්නේ. ඉනස්මින් අසති ඉදන් අහෝති කියන ධර්මතාවය. හරි. ඔන්න ඔය තුන දන්න දකින කෙනයි අර රූපෙන් එතර වීමේ වැඩපිළිවෙල පටන් ගන්න. මේක තීරිය එකක් විදිහට දැනගත්තට අපි රූපෙන් එතර වෙන්නේ නැහැ නේ. රූපේ අහුවෙනවනේ, අපි රැවටෙනවනේ. ශරීර රූපේ එළියේ තියෙන රූප නිතරම අපිට හම්බ වෙනවනේ. එතකොට මෙන්න මේක දන්නවනම් ඒ ආශ්‍රවී, ඒ රූප හම්බ වෙන්න තියෙන ආශ්‍රවී ගෙවෙන වැඩපිළිවෙලට එන. මේක නොදන්න කෙනා අර රූපේ තියෙන ලක්ෂණයක් බල බලා ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කිය කියා අර හිත රවට්ට ගන්න වැඩ පිළිවෙලක යනවා. ඇත්ත දකින යථාභූත ස්වභාවය අවබෝධ කරන වැඩ පිළිවෙලක නෙවෙයි. මෙන්න මේ දර්ශනයට ආවනම් තමයි ඔය ආර්ය දර්ශනය කියන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙන දර්ශනය කියන්නේ. මේ දර්ශනේ නැති කෙනා මොනවා කළත් සක්කාය දිට්ඨියෙන්මයි කරන්නේ. මම කරන දෙයක් විදිහටයි යන්නේ. මම නැති රූපය තියනවා කිව්වට හරියන්නේ නැහැ. රූපයේ මෙන්න මේ දර්ශනේ දැක්කොත් රූපේ පටිච්ච සමුප්පන්නයි, අවිද්‍යා ප්‍රත්‍යයි, අනිත්‍ය. يعني පිහිටවන්න බැරි දෙයක් පිහිටෝලම ඕඩනමට. නිට්ටය කරලා අනිත්‍ය සංඥාවෙන් අරගෙන ඒ අනිත්‍ය සංඥාව මොකක්ද කියලා වැටහි නේ තුන තේරුම් ගන්නකොට මේ තුන නොදන්න කෙනාට අනිත්‍ය තියෙන්නේ රූපේට සිද්ධ වෙන දේ. රූපේ වෙනස් වෙලා යනවා, කැඩිලා බිඳිලා යනවා ඒ පැත්ත. ඒකට අන්නාය දර්ශනේ එහෙමම වෙනස් වෙනවා. මේ රූපය ගැන බලන විදිය මොකටද මේ බලන්නේ? මෙන්න මේ මෝඩකම දුරු වෙන. මෝඩකම දුරු වුණොත් රූපය හම්බ වෙන්න බෑ. එතකොට පේනවා රූපණේට නේ රූපය කියලා තියෙන්නේ. බල්ලා රුප්පණේට නිරූපය කියලා කියන්නේ රූපයක් තිබිලා නෙමෙයි, රූපය බවට රුප්පණයක් වෙලා. ත්‍රයයික සමුදය දන්නේ නැති හින්දා, රූපය මෙසේය කියලා දන්නේ නැති හින්දා මොකද වුනේ? රූපේම දැසගත්තා. මේකේ කාට හරි මනා හරි අහන්න දෙයක් තියෙනවද? ඔය විදිහට විමසන්න තියෙන එක තමයි මට මේ කියන්න තියෙන්නේ. විචක්ෂණය කියන එක අත්තං උපපරික්කය කියන්නේ ඔන්න ඔයගේ දෙය. අපි දැනට දන්න ස්වභාවය නෙමෙයි රූපේ. ඊට වඩා මේකේ බුදුහාමුදුරුවෝ මතු කරලා අර්ථේ තව ටිකක් හොයන්න ඕන කියන එක. ගැටලු නැත්නම් අපි අවසන් කරන්න පුළුවන්. මොනවා හරි තියනවා නම් අහන්න. නේද මේකේ අර ඔව්.
පොඩි ප්‍රශ්නයක් මේ පුද්දට අදාළ එකක් නෙමෙයි.
ඔව්.
මේ ධර්මානුසාරී පුද්ගලයන්ට
ඔව්.
සෝවන් වීමට පුළුවන්ද කියලා කිටි උත්තරයක් හරි මොකක්ද?
ධම්මානුසාරී කියන්නේ නියතෝ සම්බෝධි පරායනෝ කියලා කියන්නේ.
ආ සද්ධානුසාරී එක්කෙනාට කොහොමද?
සද්ධානුසාරී එක්කෙනාටත් එහෙමම තමයි කියන්නේ. මෙයා සෝවන් නොවි මැරෙන්න අභව්‍යයි කියලා කියන්නේ ඒකයි. ඒ සූත්‍ර අපි අවනාරං කතා කරමු වෙලාවක. සද්ධානුසාරී වුණා නම් සෝවන් නොවි මැරෙන එක අභව්‍යයි කියලා කියන්නේ. අනේ එතෙන්ට එන්න තමයි මං කියන්නේ මෙන්න මේ මේවා විමසන්න කියලා. සද්ධානුසාරී වෙන්නේ නැතුව අපි ඔය හිතන මේ බුදුහාමුදුරන්ට වඳිනවා කියන පැත්තෙන් නෙමෙයි.
ඒ සද්ධානුසාරි කියන්නේ දැනුම් පිළිවෙත් කිරීමම නෙමෙයි.
නෑ 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 නෑ.
සද්ධාව.
සද්ධාව. ඕකේ අර තියනවා අපි හිතන ශ්‍රද්ධාව ඉක්මවා යන පැත්තකට එන්න ඕන ඔය. මොකද්ද? සද්දා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිට්ඨි නිච්ඡානක්කන්ති කියන ඒවා ඉක්මවා යන දර්ශනයකදී තමයි සද්ධානුසාරීයකට එන්නේ. ඒ කියන්නේ දර්ශනය පිරිසිදු වෙන්නම ඕන. දර්ශනය පිරිසිදු වෙනවා කියන්නේ මේ ඇත්ත දැක්කම නෙවෙයි. අපේ මත එකක්වත් නෙවෙයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නන එක කියන තැනින් අර ඒකම හොයන්න යොමු වෙන ගතියක් තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ එහෙම කිව්වනම් ඒක එහෙමමයි. දැන් තේරුණා නෙමෙයි. දැන් මෙතෙන්දී වුණත් දැන් ජානතෝ පස්සතෝ කිව්වට අපි ජානතෝ පස්සතෝ තැනට එන්න ඕනේ නැහැ. හැබැයි මේක මෙහෙමමයි මේකමයි හොයන්න ඕන. වෙන විදිහක් නැහැ. අනේ එතෙන්දී මුලින් එන්නේ ශ්‍රද්ධාව. ද මේක අපිට ගැලපෙන විදිහට අපේ අර්ථේ දාපු ගමන් අර ඒ ශ්‍රද්ධාව පැත්තට එන්නේ නැහැ. වචනයක් හරි ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් වුණොත් ඒ ශ්‍රද්ධාවට එන්නේ නැහැ. ශ්‍රද්ධානුසාරීයකට එන්න බෑ. එතකොට මේ දහම් කරුණක් අපිට තේරෙන්නේ නැත්නම් ඒක අපේ අඩුකක් නිසා ඒ අපේ ප්‍රඥාවේ අඩුකට නේ තේරෙන්නේ නැත්තේ. අර දැන් ඉස්සෙල්ලා අහපු ඒවයිත් අපි කියාගෙන ගියේ. මේ මේ දහමට දහම පැත්තෙන් ගලපලා අපි තේරුම් ගන්න උත්සාහ කරනවා. අපිට වෙලා තියෙන්නේ අර අපිට තේරෙන විදිහට දහම වෙනස් කරන්න යනවා. මාර අර සංකාර ගැන එහෙම කියාගෙන ආවේ අපිට ගැලපෙන්නේ නැති හින්දා අපි සංකාර දෙකකට බෙදනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ සබ්බේ සංකාරා කියලා. අපි කියන්න හදනවා නෑ නෑ රහතන් වහන්සේගේ සංකාර උතන නෑ. ඉතින් එහෙමනම් බුදුහාමුදුරුවෝ ඒක කියනවා නේද? අපිට උක කඩලා තෝරගන්න තියන්නේ නෑනේ. එතෙන්දී අපේ ශ්‍රද්ධාව නෑ මේ බුදුහාමුදුරුවෝ කියපු ගැත්තෙන් හොයන්න. අපිට වැටෙන්නේ නැති හින්දා ඒකටම දහම දලප ගන්න හදනවා. අපි දන්නා ඒක. ඉතින් එහෙම හොයන තාක්කල් මේ මේ දහමේ අර්ථය මතුවෙන්නේ නැහැ. අත්තම උපපරික්කය කියන තැනට එන්නේ නැහැ. පැත්තට දැන් අර සුතාදතා මනස අපෙක්කිතා දැන් මනස්ස යොමු කරන්න ඕන මෙන්න මේ කියපු එක ඒ විදිහටම දැනගෙන ධාරණය කරලා ඒක ගැන විමසන්න ඕන මෙහෙම කිව්වේ ඇයි එතකොට අර ඒ ශ්‍රද්ධාව එන්නේ මෙහෙම කිව්වේ ඇයි අපට තේරෙන්නේ නැති හින්දා මේක ගලපන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ අපි හිතන විදිහට ගලපන්න ගිහින් හරියන්නේ නැහැ. අපි නොදන්න දෙයක් නෙමෙයි කියලා කියන්නේ. ඒක නොදන්න දේ හොයන්න ඒ ඒවත් එක්ක තමයි අර ශ්‍රද්ධානුසාරී බවට පත් වෙන්නේ. ඒ ශ්‍රද්ධානුසාරී සූත්‍ර වල ඒක තියෙනවා. ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී දෙකම එකට යෙදෙන්නේ සූත්‍රවල. ඒ දෙකේම මතක තියාගන්න ඔබතුමා අහපු ප්‍රශ්නෙට උත්තරේ ශ්‍රද්ධානුසාරී වුණත් ඒ සූත්‍රේ කියනවා මෙහෙම කෙනා සෝවාන් නොවි මැරෙන එක අභව්‍යයි වෙන්න බෑ කියලා. ඒ බුදුහාමුදුරුවන්ගේ සාහිතියේ තියෙනවා ඒක. ඒතර අපි හොයාගන්නකොට කොහොමද එහෙනම් ශ්‍රද්ධානුසාරී වෙන්නේ? කොහොමද ධම්මානුසාරී වෙන්නේ? මොනවද ඒකට ඕන? අන්නේ ඒක හොයන්න වෙන්නේ අපිට ආයේ ඒ බුද්ධ දේශනාවලින්ම තමයි හොයන්න වෙන්නේ. දැන් වෙලා තියෙන්නේ දැන් අපිට අර එක එක අදහස් කියනවා මෙන්න මෙහෙම කළොත් ශ්‍රද්ධානුසාරී වෙනවා. දැන් අපි බලන්නේ ඒක ඇත්තටම බුද්ධ දේශනාවද දේශනාවයි තියෙනවද? එතනින් තමයි මේ දහම මග ඇරෙන්නේ ගොඩක් වෙලා. ඉතින් බොහොම වටිනා මෙන්න මේ සූත්‍රේ මතක් කළාට මේක ගත්තට මොකද මේක මම කවදා හරි මේ හැමෝටම පෙන්වන්න හිටිය සූත්‍රයක්. හරි
වටිනා. හරිම වටිනා දේශනාවක්. මොහොත් අවුරුදු ගණනාවකට කලින් ඔබ පන්නේනි දවසේ ඇව්වාම පුතුමාකාර සතුටකටපත් වෙලා ඒක දිනට පරිශීලනය කරා.
අපි මෙතන ගොඩක් වරද්ද ගන්න තැන තමයි මෙන්න මේ මුලම පාඩේ අමතක කරලා ඉතුරු ටිකට යනවා. ඉතින් ඉතුරු ටික තේරෙන්නේ නැහැ එතකොට. අපි මේකේ කතා කරමු තව දවසක අර උදේවය කියන එක මම ආවේ නැහැ දැන්. දැන් මොකද උදේවය කියන එකේ අදහස තියෙන්නේ මේ හට ගන්නව නැති වෙනව නැත්නම් ඇති වෙනව නැති වෙනව කතාව. එහෙම එකක් නෙමෙයි මෙන්න මේක තේරුම් ගත්ත කෙනාට.
රවි මහත්තයා මාර අර මේ අපේ කල්යාණ මිත්‍රයා අහපු ප්‍රශ්නෙට මේ ඒ කියන්නේ අහපු ප්‍රශ්නෙට චුට්ටක් එකතු කරන්න කැමති සද්ධානුසාරී ශ්‍රාවකය කියන්නේම ඔබතුමාර කිව්ව ආකාරයට බුද්ධ දේශනාව පරිශීලනය කරන කෙනාට. ඒ කියන්නේ ඒ සද්ධානුසාරී ශ්‍රාවකය ගැන බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ සද්ධාති තථාගතස්ස බෝධින්නේ. චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධ ඥානයෙන් සියලු කෙලෙසුන් වලින් නිදහස් වෙච්ච තථාගතයන් වහන්සේ අවබෝධයෙන් අදහගෙන උන්වහන්සේ දේශිත සද්ධර්මයේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත සද්ධර්මය පරිශීලනය කරන ශ්‍රාවකයා තමයි සද්ධානුසාරී. ඊළඟට ය භාවනාවට වඩන කෙනා ධම්මානුසාරී
වෙනවා. ඔව් අතන ප්‍රශ්නේ තියෙන්නේ අද කාලේ ධහම හොයන ඕනම කෙනෙක් හිතන්නේ මම හිතෙන් තථාගත ධහම නිහොයන්. අර එතන ධහම ඒ කියන්නේ මේ ත්‍රිපිටකේමයි භාවිතා කරන්න. හැබැයි වැරදි දෘෂ්ටි වලට යන්න තියෙන චාන්ස් එක වැඩි. මේ වගේ හෙව්වේ නැත්නම් ඔයගලන්ටම තේරෙයි. දැන් අපි ඉස්සර හිත ධහම කියලා හිතාගෙන හිටියේ එකයි මේවයි කොච්චර වෙනසක් තියනවාද කියලා. මේවා බැලුවේ නැත්නම් දහම පරිශීලනය කරන අපි දහම වඩනවා මාර්ගය වඩනවා උත්සාහ කරනවා ඇත්තටම භාවනා කරනවා පැය ගණන් හොඳ සමාධි ධානයක් වැඩෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ දැන් මෙතනම උත්තරේ තියෙනවා නෝආඥානතෝ නෝපස්සතෝ කියන කුමක්ද කියලාත් මේ පැහැදිලිවම කියනවා. ඉතින් මෙන්න මේ ටික නැතුව මොනවා කළත් ආශ්‍රෝෂය වෙයිද?
නැහැ.
නැහෙන්.
අබ්බෝගේ.
අනේ එතන තමයි මේ ශ්‍රද්ධාව එන්නේ. හරි. දැන් මේක නොදන්නා දකින්න කෙනාට ශ්‍රද්ධාව කියන එක මොකද්ද කියලාවත් හිතා ගන්න බෑ. එයා එයාගේ අර්ථයෙන්. කියන්නේ මේ තදාගත දහම ඇහෙන ඒකේ වචන තියෙනවා. ඉතින් අර සද්ධර්ම ශ්‍රවණය කියන එක වෙන්නම ඕන. ඇත්තයි යෝනිසෝ මනසිකාරයේ ඉන්නෙත් නැහැ. එතනින් එහාට මොකවත් වෙන්නේ නැහැ. ඒක සද්ධර්ම ශ්‍රවණය කියන එක අරගන්න දැන් අපි සද්ධර්මයේ මතු කරගන්න වෙනවා. මේ තියෙන ඒවයි. නැත්තම් අපි ධර්මය කියලා වෙන එකක් හිතාගෙන ඉඳන් මේ වචන ටිකම කී කියා හිතියට වැඩන්නේ. ඒකයි මේ අර අර්ථය විමසන එකට එන්නම ඕන. අර්ථය විමසන්නේ මොකද? අපි අර්ථය දන්නේ නැති හින්දා. අපි දන්නවා කියපු ගාම්ම වරද්දගත්තා. ගේ මට අහු වුණ දේ. මට අහු වුණ දේ තමයි අර සද්දා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිත්‍ති නිච්ඡානක්කන්ති කියන. මේකේ අර්ථය එනකොට මොකද වෙන්නේ? අර්ථයක් දැනගත්තා වෙන්නේ නැහැ. දැනගත්ත දෙයක්වත් නැහැ, දැනගත්තු කෙනෙකුත් නැහැ. ඒ වගේ එතර වෙන. මෙන්න මේ රූපය ගැන හොඳට දැනගන්නකොට අර ඉස්සර රූපය ගැන කරපු විස්තර ටික මොනවද කියලා හිතේ. අර වතුරේ ඉන්න බල්ලෙක් ගැන කියපු දේවල් නේද ඔය? ඒ රූපයෙන්ම එතර වෙන. ඒ දහමේ තියෙන හැටියක් ඒක. වේදනාව ගැන ওই කරුණික දැනගන්නකොට වේදනාවෙන් එතර වෙනවා. අපි දැනගෙන හිටිය වේදනාව. ඔය වගේ මේ ජාති පහේම අන්න ඔය වගේ දර්ශනයක් එන්නේ. සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන්. නේද? අනිච්චයි කියන ඕන කරුණකින්. ඒකට ඒ වයිම එක එක විදිහේ විස්තර කිරීම තමයි ඔය උදේවය ඊළඟට විපරිණාමය ඔවගේ දේවල්. ඒවා මේක තේරුම් ගැනීමත් එක්ක තමයි කතා කරන්න තියෙන්නේ. අර සංඛාර දුක්ඛය කියන එකත් අදහස් වෙන්නේ මෙන්න මේ නහෝති එකක් අවිද්‍යාව මත සංස්කරණය වෙලානේ. එතකොටයි දුක ඇත්තටම අවබෝධ වෙන්නේ. මේ දුක්ඛ ආර්ය සත්‍ය. මේ ලෝකේ පවතින්නේ ඕක මතනේ. ඒ වචන ටික තේරෙන්නේ.
එතනදී අර බල්ලට දකින්න බැරි රූපයක් බල්ල රූපේ බැසගත්තා.
ඔව්. ඒකමනේ දුක ඉතින්.
ඔව් ඒක තමයි. එතන රූපය දැකිය නොහැකිනේ.
දැක කියන්නේ හම්බ වෙන්නම බැරි එකක්
නේ. රූපං අනිදස්සනන්නේ.
එතකොට එතන මොකද්ද මේ දකින්නේ? අවිද්‍යා ප්‍රත්‍යය. අවිද්‍යාව නැත්නම් යෙදෙන්නේ නැහැ.
එතන ස්කන්ධ පංචකයක් කියන්නේ ඡායාවක් පිළිඹු වෙච්ච තැන සතෙක් කියලා දාගත්ත දෘෂ්ටිය.
ඔව්. ඒක හැබැයි ඒ ඡායා මට්ටමින් ගන්න එපා. රූප වට්ටමින් ගන්න. නැත්නම් මේ අදහස වෙනස් වෙනවා.
ඔව්. ඕනේ මං කියන්නේ දැන් අපිට දැන් කන්නාඩි උපමාවත් ඉස්සරහට ගියාම එහෙමනේ. දැන් එතනදී අපි ඊට පස්සේ ඔය ඔක්කොගෙන්ම ගන්න ඕනේ අපේ චක්කුපසාදේ පතනය වෙච්ච රූපය. එහෙම නැත්නම් ඡායාව රූපය කියන්නේ මේ වචනාර්ථයේ මේ වචනයට නගනකොට කියවෙනවා මේ අර
හරි ඒ රූපය වචනේ ප්‍රශ්නයක් නැහැ.
ඔව් ඡායාව හම්බ වුණා. ඔව් ඡායා මාත්‍රයක් දැන් අපේ චක්කු ප්‍රසාදේ පතනය වෙච්ච ස්වභාවයම අපි හැම වෙලාවෙම ওই බල්ලගේ සංඥාවමනේ අපිට තියෙන්නේ. ඒ මොකද ඒකෙන් අපි හිතනවා බල්ලා දකින්නකොට බල්ලා මුලා වෙලා ඉන්නවා කියලා අපිට තේරෙනවා. අනේ මෙයාට මේක තේරුන්නේ නැහැ නේ කියලා. නමුත් අපිත් ඔය සංඥාවෙන්ම තමයි
අපිත් ඒකෙම ඉන්නානේ.
අපිත් ඒකෙම ඉන්නවා. ඒක තමයි වරද්ද ගන්න තැන.
ඔව්. බෑ ඒකේ ඔය මට්ටමින් පටන් අරන් තව ගැඹුරෙන් ගැඹුරට යන්න තියෙනවා.
ඔව්. සක්කායස දික්කිය වෙන් වෙන තැනනේ. දැන් අපි එතනදී හඳුනා ගන්න ඕනේ සක්කාය කුමක්ද දික්කිය කුමක්ද කියලා. දැන් අපිට මේ ශබ්දයක් වගේ උපමාවක් ගත්තොත් ශබ්දයක් ඇසෙන තැනදී දැන් අපි දෘෂ්ටියෙන් බැස ගන්නවනේ සතෙකුට ඒක දාගෙන කොහෙන් හරි එක්කෝ ඒක මෙන්න මේ වස්තුවක් සත්ෙක් පුද්ගලයෙක් දෙකෙනෙක් දෙයක් ද්‍රව්‍යයක් කියලා අපි දාගන්න තැන තමයි දෘෂ්ටිය.
දැන් අපිට එහෙමයි. ඕකේ. ඕකේ දැන් මේ ඒක එක මට්ටමක් නะ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ දෘෂ්ටියනේ දෘෂ්ටි කාන්තාරයක කියලා. එතකොට අපිට අර එක එක මට්ටමේ දෘෂ්ටි පේනවා. ඒක අපි වෙනම තව දවසක් කතා කරමු. සද්දේයි සද්දේට බලලා දාන එකයි ආ. රූපේ දාන එකයි. එතන මේ මේ ඒ සද්දේට තව සතෙක් දාන එකක් දෘෂ්ටියක්. ඒ සද්දේ කියලා ගන්න එකක් තව දෘෂ්ටියක්.
තව දෘෂ්ටියක්.
ඔව්. ඒ ආයතන තිහිටන මට්ටමම දෘෂ්ටිය. හොඳයි එහෙනම් අපි අවසන් කරමුද අදට.
එහෙනම් මේ අපි සියලු දෙනාටම උන්නානුමෝදනා කරමු. විශේෂයෙන්ම රවි පොග්ගල මහත්තයාට මහාචාර්යතුමාට මේ එතුමා දන්නා කරුණු ටික එතුමාගේ ළඟ තියෙන ඒ දහම් දැනුම අපිට බෙදා හදා දෙන්න නිරෝගීව බෙදා හදා දෙන්න මේ පෑ දෙකහමාරකට වැඩි කාලයක් කැප කරා. එවැනි කල්පකිරීම කරන මන්ත එතුම බලාපොරොත්තු වන බෝධියකින් උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරන මේ කුසල කර්මයේ හේතු කොටගෙන ඒ වගේම එතුම කරගෙන යන මේ ධර්ම කටයුතු ඉන් ඉදිරියට දිගින් දිගට කරගෙන යෑම සඳහා එතුමාට නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුනන්ද මහත්තයා විශේෂයෙන්ම එක්ව වෙලා මේ එක මේ සුනන්ද මහත්තයාගේ පරිශ්‍රමයෙන් තමයි මේ අපි සියලු දෙනාම එක දෙන්න පුළුවන් වුණේ. ඒ නිසා සුනන්ද මහත්තයාට විශේෂ කුමන වන්දනාවක් තියෙනවා. ඒ වගේම මේ සහභාගී වෙච්ච සියලුම දෙනාට ඒ කියන්නේ අපි සියලු දෙනාට ඒ සහභාගී වෙන සියලු දෙනාට උදව් උපකාර කර බෞලේ කවුරු හරි හිතවත් හරි කවුරු හරි කෙනෙක් ඉන්නා ඒ අයට මේ කුසල කර්මය ඔබගේ මේ භවයේදීම මේ භවයේදීම නිවන සාක්ෂාත් කර ගැනීමට මේක කුසල කර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙනාට නැවතවර මේ වටපිටාවේ හැදලා තියෙන රෝගී බය නැතිලා නිරෝගී සුවය ලැබෙනවා කියන එක සියලු දෙනාටම තෙරුවන් සරණයි.
සරණයි.
එනාච සුනන්ද මහත්තයා ඒ සියලු දෙනාටම තෙරුවන් සරණයි. බොහොම පිං බොහොම ස්තුතියි.
තෙරුවන් සරණයි.
සුනන්ද මහත්තයා නැද්ද?
හොඳයි තෙරුවන් සරණයි සමෝරම.
ආ තෙරුවන් සරණයි.
අපොසතේ තංගහරෝ දතාවා තම්බෙමු තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.